ගරු රුවන් තිලක ජයකොටි මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 8ක කාලයක් ලැබෙනවා.
ස්තුතියි මුලාසර මන්ත්‍රීතුමනි. අද අපි ඉතාමත්ම වැදගත් වූ කාලෝචිත මාතෘකාව සම්බන්ධව කතා කරමින් සිටින්නේ. 2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ නියෝග සම්මත කිරීම සම්බන්ධව තමයි සාකච්ඡාව තිබෙන්නේ. අපේ අමාත්‍යතුමා සහ මන්ත්‍රීවරු මේ සම්බන්ධව විස්තරාත්මකව සාකච්ඡා කරා, කතා කරා. කොහොමද මේක බලාත්මක වෙන්නේ, කොහොමද මේ ඖෂධ බිල අඩු කිරීම සම්බන්ධව සාකච්ඡා කරන්නේ, කතා කරන්නේ කොහොමද කියන සම්බන්ධයෙන් සාකච්ඡා කරා. ඇත්තටම ඖෂධ කියන්නේ ආහාර තරමටම ජීවිතයට අත්‍යවශ්‍ය ද්‍රව්‍යයක්. ඖෂධ අත්‍යවශ්‍ය පමණක් නෙවෙයි, තීරණාත්මක දෙයක් බවට පත්වන අවස්ථා තිබෙනවා. සමහර මිනිස්සුන්ගේ මුළු ජීවිත කාලය පුරාම ඖෂධ ලබා ගැනීම සිද්ධ වෙලා තිබෙනවා. ඔවුන්ගේ ජීවිත රඳා පවතින්නේ ඒ ඖෂධ විසින්. ඒ නිසා අතරම අවශ්‍ය මොහොතේ ඖෂධ නොලැබුණොත් ඔවුන්ගේ ජීවිත අනතුරුදායක තත්ත්වයක් වෙන්න පුළුවන්. සමහර විට මරණයට පවා සිද්ධ වෙන්න පුළුවන්. අපි හිතුවොත් මේ ඖෂධ මෙතරම් මිනිස් ජීවිතයට තීරණාත්මක සහ අත්‍යවශ්‍යම නම් ඒ වැඩි වටිනාකමක් මේ කරගෙන තිබෙනවා. ඒ වගේම ලෝකෙ ගත්තහම මේ ආයුධ සහ ඖෂධ කියන්නේ විශාල වෙළඳ ව්‍යාපාරයක්. අපි දන්නවා මේ ඉහළම වෙළඳාම් ලබන ඉහළම ලාභ ලබන වෙළඳාමක් තමයි මේ ආයුධ සහ ඖෂධ. අපිට මේ ජවාරම් කාර්යෝ, ඒ වගේම මේ ඖෂධ සම්බන්ධයෙන් අපි ගත්තොත් පෞගේ මුලින් උදේ කතා කරපු අපි සමහර මන්ත්‍රීවරු කතා කරා නඩුවක් තිබෙන නිසා මේක සාකච්ඡා කරන්න සුදුසුද කියලා. ඇත්තටම මට හිතනවා මේ පාර්ලිමේන්තුවේ ඉන්නවද මේ ඖෂධ පාර්ලිමේන්තුවේ ඉන්නවද මේ වගේ මේ අපේ ජනතාවට බලපාන මේ ජනතාව සුව කරන්න අවශ්‍ය ඖෂධ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම නුසුසුසු කියලා හිතන කණ්ඩායමක්. මේ ඖෂධ ජාවාරම් කාර්යංගේ ඒජන්තව ඉන්නවද කියලා යම් සැකයක් නිර්මාණය වෙනවා ඔවුන්ගේ සාකච්ඡාව තුළ. ඇත්තරම මිනිස් ජීවිත රැකගන්න ලබා යුතු ඖෂධ තමන්ගේ සාක්කුවලින් පුරවන මිනිස් ජීවිත මාරයට බිල දෙනවා නම් ඒක හරිම අවාසනාවන්ත සිදුවීමක්. පසුගිය කාලයේදී ඒ වගේ මිලිච්ච අත්දැකීමකට අපට මුහුණ දෙන්න සිදු වුණා. ඔබ දන්නවා මේ පාර්ලිමේන්තුවේ සම්බන්ධව සාකච්ඡා කරා. පිළිකාව වැනි මාරාන්තික රෝගයට ගොදුරු රෝගීන් වෙනුවෙන් කිසිම සීමාවක් නැතුව ඖෂධ අපිට ලබා දිය යුතුයි. එය රජයේ වගකීමක්. ඇත්තරම ඒ සඳහා මහජන මුදලින් පඩිගෙවන අමාත්‍යවරයෙක් රජය විසින් පත් කරලා තිබෙනවා. ඔහුගේ වගකීම වගේම වගවීම තමයි රෝගීන් වෙනුවෙන් ගුණාත්මක සෞඛ්‍ය සේවා පවත්වාගෙන යාම. ලෙඩ රෝගවලට ප්‍රතිකාර කිරීමෙන්ම රෝග නිවාරණයත් ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශ විශේෂ පවත්වලා අයත් වෙනවා. ඒ සියලු කටයුතු මෙහෙමින් ඊට නායකත්වය දීම සෞඛ්‍ය අමාත්‍යවරයාගේ වගකීමක්. වාසනාවකට අද දවසේ අපිට එහෙම සෞඛ්‍ය අමාත්‍යවරයෙක්, ඒ වගේම නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයෙක් අපිට ඉන්නවා මේ සම්බන්ධව වැඩ කටයුතු කරන්න. ඒ වගේම යම් නිලධාරී මණ්ඩලයක සිටිනවා. නමුත් පසුගිය ආසන්න කාලවකවානුවේදී මේ පාර්ලිමේන්තු නියෝජනය කර සෞඛ්‍ය අමාත්‍යවරයා කුමක්ද කළේ ඔබ දන්නවා. එක මාරාන්තික පිළිකා රෝගයට ගොදුරුල හිටපු ඒ ජීවිතය ඉල්ලා හඬන අහිංසක රෝගීන්ට ලබා දිය යුතු ඖෂධ වෙනුවට ඔහු ලබා දුන්නේ ඇල්වතුර. එහෙම තත්ත්වයක් තිබුණේ ගරු මුලාසුර මන්ත්‍රීතුමනි. මේක ඇත්තරම කොච්චර මිලේච්ඡද, අදමද මෙවැනි ක්‍රියාමාර්ග එහෙම ගන්න පුළුවන්ද මේ රටේ මිනිස්සු ජනතාවට? තමන්ගේ මනුෂ්‍යත්වය කියන කිසිම හතුරකටවත් නොකර දෙයක් තමයි ජීවිතේ මේ ඉල්ලා දීකර මනුෂ්‍යට මරණය දෙන එක. ඇත්තරම ඒ ගැන හිතාගන්නවත් අමාරුයි දරු මුලාසුර මන්ත්‍රීතුමනි. අපිට නමුත් එහෙම දෙයක් පසුගිය කාලේට සිද්ධ වුණා. ඔවුන් ඇත්තරම මේ ඖෂධ ධාරම සිද්ධ කළ ඖෂධ මනුෂ්‍ය දෙර කොයිතරම් අත්‍යවශ්‍යද කාරණය අපි ප්‍රයෝජනගෙන තිබුණා. මුදල් හම්බ කිරීම සහ ඉතා කෙටි කාලයක් තුළ ඔවුන්ගේ පවුලේ හිටපු අමාත්‍යවරයා පවුලේ සියලු දෙනාම ගත්තොත් ඒ සියලු දෙනාම විශාල පොහොසත් බවට පත් වුණා. ඇත්තරම ඔවුන් කොහොමද ඒ විශාල ධනයක් රැස් කරගත්තේ? ඒකට වන්දි ගෙව්වේ අසන රෝගීන් ඒ වගේම ඔබට ජීවිතේ වන්දිගමන් සිද්ධ වුණා නිසි කාලට ඖෂධ නොලැබීමෙන් රෝගීන් විශාල ප්‍රමාණයක් මිය ගියා බාල බෙහෙත් භාවිතා කිරීම නිසා කී දෙනෙක් ඇස් අන්ධ වුණාද ඇතරම බාල බෙහෙත් හේතුවෙන් රෝගී තත්ත්වය යම් උස්සන්න වුණා මේ වන්නේ මේ සියලු අපරාධ සඳහා මේ පාර්ලිමේන්තු නියෝජනය කරපු සෞඛ්‍ය ඇමතිවරයෙක් ඇතරම වකියන්න ඕන ඔහුගේ දෘෂ්ටි කියා පාර්ලිමේන්තුවේදී ඒ සම්බන්ධයෙන් විශ්වාස වංගයක් ගෙනාපු අවස්ථාවක මේ ගාල මේ මීට ඉස්සෙල්ලා කතා කරපු මෙතන ඉස්සෙල්ලා කතා කරපු විශාල වශයෙන් මේ සෞඛ්‍ය සම්බන්ධයෙන් බල දේශනා කරපු අපේ ගාල ප්‍රදේශයේ මන්ත්‍රීවරයෙක් ඒ වගේම 2029 දී මේ රටේ ජනාධිපති වෙන්න කියලා සිහින දකින සාටක පෙරවගත්ත මන්ත්‍රීවරු ඒ අය මේ විශ්වාස භංගයේදී ඒ විශ්වාසය පළ කරා ඒ ඇමතිවරයාට. එහෙම තත්ත්වයක් තිබුණේ. එහෙම තත්ත්වයක් තමයි මේ රටේ තිබුණේ. එහෙම තත්ත්වයක් තිබුණේ. ඔන්න ඔක ඒක තමයි මේගොල්ලන්ගේ දේශපාලනයද. ඒ මුළු දේශපාලනයම ප්‍රදාපවත්වලා තිබුණේ ඒ ධනය සහ බලය මත. ඔවුන්ගේ ඒකායනම අරමුණ තිබුණේ සල්ලි සහ ඒ මුදල් උපයන එක විතරයි. ඇත්තරම හිතා ගන්න බැරි මුදල් කන්දරාවක හැම මුදලක්ම අපරාධ මුදල් ඒ හැම රුපියලක්ම හොයාගෙන තිබුණේ මේ අහිංසක මිනිස්සුන්ගේ මුදල් කඳුළු දහඩිය මගින්. ඇත්තරම අපි මේ සම්බන්ධයෙන් මේ අපේ ඖෂධ නියාමන සම්බන්ධයෙන් ප්‍රතිපත්තියක් අවශ්‍යයි. මොකද ලෝකයේ මම ඉස්සෙල්ලා කිව්වා වගේම මේ ඖෂධ කියන්නේ මාෆියාවක් ඖෂධ වෙළඳාම කියන්නේ මාෆියාවක් ඒ මාෆියාවෙන් බේරණ එක ඉතාම දුෂ්කරයි. ඔබ දන්නවා මහාචාර්ය සේනක බිබිලේ ඒ සඳහා උත්සාහ කරා රටට අවශ්‍ය ඖෂධ වර්ග සහ ඒවා ප්‍රමාණය පිළිබඳව ඔහු යම්කිසි ලේඛනයක් සකස් කළා. නමුත් අවසානයේදී ඒ රටට ගැළපෙන ඖෂධ ප්‍රතිවස් සකස් කිරීම සිදු තමයි බොහොම ඈත විදේශ රටක පාළු මුහුදු වෙරළකදී ඝාතන වීම සිද්ධ වුණේ. එදා පටන්ම ගෙවිගේ පහුගේ වසර ගණනාවෙදිම පත්වෙන රජයන් මේ සේනක බිබිලේ ප්‍රතිපත්තිය ක්‍රියාවට නංගනවා කියලා තමයි පැහැදිලිව සමාජගත කරේ. නමුත් ඔවුන් ඒ ඔහු අලෙවි කරත් ඒ ප්‍රතිපත්තිය ක්‍රියාවට නංගන උත්සාහ කරේ නැහැ. ඒ සඳහා ඔවුන්ට හැකියාවක් හෝ උමනාවක් ඇත්තරම තිබුණේ නැහැ. ඒ වගේම මම කියන්න කැමති ගරු මුලාසර මන්ත්‍රීතුමනි මේ ජාවාර පිටපස දේශපාලඥයන් වගේම සමහර දේශපාලන සමග සිටපු සමහර රාජ්‍ය නිලධාරීන් හිටියා. සමහර යම් කොටසක් ඒ හිටියා. ඔවුනුත් ඇත්තරම ඒ සම්බන්ධව කියන්න ඕන. ඔවුන් සම්බන්ධවත් ඉදිරියේදී නීති හරියට ක්‍රියාත්මක වෙන බව මේ අවස්ථාවේදී කියන්න කැමතියි. මේ සියලු අභියෝග වලට මුහුණ දෙලා මුහුණ දෙනමින් මේ ජාති ජනබල රජය ජනතාව වෙනුවෙන් පැහැදිලි ප්‍රතිපත්ති රාමුවක සිටිනවා. ඒ වගේම මේ සෞඛ්‍ය සේව සම්බන්ධෙත් ඒ ඖෂධ සම්බන්ධයෙන් ඒ මිල පාලනය කරලා හෙට දවසේ මේ ජනතාවට සුදුසු ක්‍රියා මාර්ග ගණමින් ඉන්නවා. ඒ වැඩපිළිවෙල අපිට ජයග්‍රහණය කරන්න පුළුවන් කියන විශ්වාසය අපට තිබෙනවා. අපි හිතනවා දරු මුලස්සට මන්ත්‍රීතුමනි මින්පසු කිසිම දිනක මේ රටේ රෝගීන්ට බාල ඖෂධ ලැබෙන්නේ නැහැ.
ඔබතුමාගේ කාලය අවසානයි.
රෝගීන් ජීවිතය අනුතර ලැබෙන තමන්ගේ මඩිය තර කරගන්න සෞඛ්‍ය අමාත්‍යවරුන් මේ රජයට බිහි වෙන්නේ නැහැ. ඒ නිසා මේ වගකීමෙන් මේ ජනතාවගේ ජීවිත සුවපත් කිරීම වගකීම අපි සියලු දෙනාට තියෙනවා. ඒ වෙනුවෙන් අපි විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ආරාධනා කරනවා ඔබත් අපි සමග එකතු වෙලා මේ වෙනුවෙන් එකතු වෙන්න කියන ආරාධනය මේ අවස්ථාවේදී කරනවා. ස්තුතියි.